ඒ ජරා මරණ දින එහෙනම් දැන් අපිට පටවි ධාතු සතර මහා ධාතු රූපේ ගස් ගල් හැදුනේ සත්‍ය පුද්ගලෙ උනේ කොහොමද? දවගල රූපේ රූපේ කියන්නේ නැතුව රූපේ සතර මහා ධාතුනේ. රූපේ සතර මහා ධාතුයි කියන තැන දැන් අපිට රූපයක් පේනවනේ ගස් ගල් දේවල් දොරවල් මිනිස්සු කියලා. කොහොමද ඒක උනේ? ඈ සම්මුති නෙමෙයි මම කියන්නේ. සම්මුති පරමාර්ථ කියලා එහෙම නැහැ. පවතින ඇත්ත නම් ඇත්ත එකමයි. මං අහන්නේ යථාර්ථයේ නේ. හරි මං අහන්නේ ඒක තමයි. රූපය කියන එක පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතු නම් සතර මහා ධාතුව කොහොමද මිනිහෙක් උනේ ගහක් උනේ ගලක් උනේ කියලා මං අහන්නේ. දැන් පඤ්ඤාත්ය නෙමෙයි මිනිස්සයා ගහ ගල කියන වචනේ නෙමෙයි මං කියන්නේ. අපිට හම්බ වෙනවානේ ලෝකෙ. ඒක නේ ප්‍රශ්නේ තියෙන්නේ. මොකද දරුවෙක් හැටියට දක්නටක් දරුතන්නව නැති කරන්න බෑ. දරුවා කියන්නේ කිය දැක්මෙන් මිදුනොත් තමයි අපිට තණ්හාව නැති වෙන්නේ. මැනේජරියර් දැක්කොත් තණ්හාව ඇති කරන්න පුළුවන්ද? බැහැ. ඉතින් ඕගොල්ලන්ට මේ පඨවි ධාතුව ගහක් ගලක් සත්‍ය පුද්ගලෙක් කියලා පේනෙන තාක් ඕගොල්ලන් තණ්හාව නැති කරන්න බෑ. ඉතින් තණ්හාව නැති කරන්න මේ විද්‍යාව පහළ කරගන්නම වෙනවා. ඔය විද්‍යාව පහළ කරගන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ නාම රූප ධර්මයෙන් පිළිසින් දකින්න කියලා. උපමා ගුණාක් කියලා මට ඔබට කියන්නේ උපමා ගැඹුරින් තමයි මම කියන්නේ. දැන් මම කියන්නම් මේකෙන් ටිකක් හරි තේරුම් ගන්න පුළුවන් වේද කියලා බලන්න. අර අපි අමු මැටි ටිකක් අතට ගන්නවා. අරගෙන ඒ මැටි ගුලිය එක ආකාරයකට තබනකොට හිතට පහළ වෙනවා අපිට හැඩයක්. ඒ හැඩයට අපි කියනවා ඇතිලිය කියලා. ආපහු මේ මැටිගුලිය වෙන හැඩයකට හදනවා. හදනකොට දැන් හිතට පෙන වෙන හැඩයක්. ඒ හැඩයට අපි කියනවා මුට්ටිය කියලා. ආපහු මේ මැටිගුලිය වෙන හැඩයකට හදනවා. අවකාශ ධාතු අවකාශන වෙන ආකාරයක ධාතු වෙනවා. එතකොට පේනවා තව හැඩයක්. ඒකට කියනවා මොකද්ද? කොරහ කියන්නේ. දැන් හොඳට බලන්න ඉස්සෙල්ලා අපිට තෙවුණු මේ හැඩය කියපු එක මැටි ටිකට අයිති එකක් වුණා නම් මේ මැටි ටික වෙනස් කරලා වෙන හැඩයක් හදන්න පුළුවන්ද? ඊගාවට හැදපු හැඩේ මැටි ටිකට අයිති එකක් වුණා නම් ඒ ටික වෙනස් කරලා තව එකක් හදන්න පුළුවන්ද? මේ අවකාශ ධාතුව අවුරාගෙන මැටි ටික එක එක ආකාර රාශි වෙනකොට අපේ හිතට එක එක හැඩ නැවෙනවා. ඒ හිතට තේන හැඩ වලට අපි ඇතිලිය මුට්ටිය කොරහ කියලා නම් කරනවා. අපි ඒක දැන් නැතුව අපි මෙච්චර කාලයක් හිතාගෙන ඉන්නේ මේ මැටි ටිකේ හැඩේ කියලා. මේ රූපේ හැඩේ කියලා. රූපේ නිසා හිතට පහළ වෙන නාම ධර්ම ටිකක් තියෙනවා. ඒ නාම ධර්ම ටිකත් අපි රූපයට අයිති කියලා බැලුවාම දැන් ඔන්න මේ හැඩෙත් රූපේ ඇතිලිය කියන්නේ රූපෙටයි. ඔන්න මැටි ටික ඇතිලිය කියලා තියෙන ඔහොම. මැටි ටික ඉස්තලාම මැටි ටික අවකාශ ධාතු අවරාගෙන රාශි වෙනකොට අපේ හිතට හම්බුනේ නැත්ත කාගවත් ඇහැ ගැටුනේ නැත්ත මැටි ටික ඇතිලිය තියෙනවනේ. මැටි ටිකට මැටි ටිකේ හැඩතල නැහැ. යථාභූත ස්වභාවය කියන්නේ මැටි ටික ඇතුලේ සියුම් සියුම් රූප කලාප ඇතුලේ හැඩතල තියෙනවද? අපේ හිතට ගැටුනහමයි හිතටයි මේ අවකාශ ධාතු අවරාගෙන රාශි වෙච්ච රූපේ හිතටයි හැඩතලයක් නැවෙන්නේ. දේනවා. දැන් හිතට පේන හැඩයටයි අපි ඇතුලිය කියලා කියන්නේ. අපිට පේන හැඩය මැටි වලට අයිති නොවන හිඳයි මේ මැටි ටික වෙන ආකාරයකට හදන්න පුළුවන්කම තියෙනවා. ඔන්න වෙනාකාරයකට රාශිය වෙනකොට තව හැඩයක් එනවා. ඒකට මුක්තිය කියනවා. ඉතින් මේ අවකාශ ධාතුව තුල මැටි ටික යම් යම් ආකාරයකට රාශිය වෙනවා. ඒ ආකාරයට හිතට එක එක හැඩතල මැවෙනවා. මැවෙන මැවෙන හැඩතල අනුව අපි පඤ්ඤාප්ති ඇතිදී මුක්තිය කරහා කියලා කියනවා. ඒ හැඩතලෙත් ඒ පඤ්ඤාප්තියත් මනස තුළම නිරුද්ධ වෙලා යනවා මිසක ආපවර මැටි ටිකට ආйти නෑ. නමුත් අපි හිතාගෙන ඉන්නේ මැටි ටික නිසා මනසට මැවෙන හැඩතලයයි පඤ්ඤාප්තියයි දෙක මේක නැතිවීම අපිට අහුවෙන්නේ නෑ. මැටි ටිකට ආйти කියලා හිතාගෙන ඒ හැඩේ අල්ලනවා කියලා ඇතිලි අල්ලනවා කියලා අපි මැටි ටිකයි අල්ලන්නේ. එතකොට මෙතන මැටි ටික පවතින තැන අපිට ඇතිලියක් දෙනකොට අපි නාම රූප කියන ධර්මතාව දෙකක් හම්බ වුණා. හොඳට බලන්න කියුම් කියුම් රූප කලාප තියෙන තැන හැඩය කියන එක හිතට නම් මැවෙන්නේ. ඒ හිතට පහළන හැඩයට නම් අපි ඇතිලිය කියන්නේ. අපිට කවදාවත් ඇතිලිය අල්ලන්න පුළුවන් වේවිද කියලා අපිට අර හැඩය අල්ලන්න පුළුවන්ද? බැ. එතකොට ඒක දකින්න විතරයි පුළුවන් අපිට. දිත්තේ දිත්තේ නැත්තම් දකින්න පුළුවන්. කවදාවත් කයින් ස්පර්ශ කරන්න පුළුවන්ද? ආය ස්පර්ශ කරුවොත් කයට හැදෙන්නේ මොකද්ද? එතන තියෙන අර කියුන් ධාතු ස්වභාවය නිසා මේ හැඩය හැදෙන්නේ නැහැ. තේරුණාද? අන්න ඒ වගේ දකින්න අපිට පුළුවන් වුණොත් මේ දැන් අරමුණ දකින වෙලාවේදී මේ සියුම් රූප කලාපයන්ගෙන් රාශියක සතර මහා ධාතු රූපේ නිසා මේ හිතට හැඩතල පහළ වෙලා තියෙනවා. බුදු පංචවිධ නිර්ය මණ්ඩලය හැල තියෙනවා. හැල තියෙනවා. බුදුරජාණන් වහන්සේ නිර්ය කියලා කියන දැනගන්නා මුළු විශ්වයේ මුළු ලෝකෙම සබ්බඤ්ඤත ඥානේ අවබෝධ කළේ මේ ධර්මතා පහකින්. මුළු ලෝකෙම බුදුරජාණන් වහන්සේ දැක්කා ධර්මතා පහ සංඛාර විකාර ලක්ෂණ පඤ්ඤප්ති නිබ්බාන. මුළු ලෝකේ තුලම කාම රූප අරූප කියන තුන් ලෝකෙම තුන් භවයෙම හැම තැනම මුළු විශ්වයෙම එකම ධර්මතාවයකින් අවබෝධ කළා. ඔකට කියන පංචවිධ නිය්‍ය මණ්ඩලය කියලා. සම්මා සම්බුද්ධයි කියලා කියන්නේ ඒ නිසා. මොකද්ද බුදුරජාණන් වහන්සේ මුළු ලෝකෙම දැකපු දේ? සංඛාර විකාර ලක්ෂණ පඤ්ඤප්ති නිබ්බාන. දැන් ඔන්න සංඛාර මේක ගන්න හේතුන්ගෙන් හටගත්තු දෙයක් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන් හටගත්තු හේතුන්ගෙන් හටගත්තු රූපයක් මැටි ගන්නකොට මේ සංඛාර විකාර වෙනකොට මේ සංඛාර වෙලා මේ රාශි වෙච්ච හටගත්තු දේ වෙනස් වෙනකොට වෙන ලක්ෂණයක් එනවා. වෙන හැඩයක්. පඤ්ඤාත්ති ඒකට ඔන්න ඇතිලිය කියලා පනව ගන්න. ඊට පස්සේ අපි ඇතිරිය කියලා පනවගෙන ඉන්න මේ සංඛාර විකාර වෙනවා. වෙනත් ආකාරයකට පරිවර්තනය වෙනවා. එතකොට වෙන ලක්ෂණයක්. ඒකට කියනවා ඇතිලි කෑලි. ඇතිලි මුට්ටි කෑලි කියලා. කැඩෙනකොට අපි කියන්නේ. එහෙම නැත්නම් අපි කියමුකෝ ඒකට මුට්ටිය කියනවා. දැන් ඉස්සෙල්ලා ගත්ත ලක්ෂණයයි පඤ්ඤාත්යයි ස්වභාවය මොකද? නිරුද්ධ වෙනවා. ආපහු මේ රාශි වෙච්ච ධර්මය හේතුගෙන් හටගත් සංඛාරයෙන් මොකද වෙන්නේ? විකාර වෙනවා. අන්නාකාරයකට පරිවර්තන වෙනවා. අනිත්‍යයෙන් වෙනස් වෙනවා. එතකොට මොකද වෙන්නේ? වෙන ලක්ෂණය. එතකොට වෙන පඤ්ඤාත්ය. මුළු ලෝකෙම තියෙන ඕක. හැම ධර්මතාවයක් තුළම තියෙන්නේ ඔය ටික. දැන් ඔන්න අපි මේ සතර මහා ධාතු රාශි වෙලා එකාකාරයකට තියෙනවා. දැන් මේ මම කියලා ඉන්නවා. නැත්තම් මනුෂ්‍යය කියලා මේ ලක්ෂණය හඳුන්වනවා. ඊට පස්සේ මේ හේතුන්ගෙන් හටගත්ත මේ ධර්ම විකාර වෙනවා. නැරලා කියනවා. ඉදමුණා කියනවා. නිල්ුණා කියනවා. ධාතුව වෙනස් වෙන හිතට එක එක හැඩතල පහළ වෙනකොට ඒ එක එක හැඩතල අපි එක එක පඤ්ඤාත්තිංගෙන් ඇසුරු කරනවා. නමුත් අපිට වෙන්නේ මේ පේන දේ ඔක්කොම ගැට ගන්න රූපෙටත් මේ ධාතුව නිසා මනස තුලයි මේ නානස් එකට ගින්න තියෙන්නේ. අපිට මේ මනස අවබෝධ වෙන්නේ නැහැනේ. අපි රූපයක් එක්කම ඉන්නේ. අපි කවදාවත් රූපෙන් මිදෙන්නේ නැහැනේ. නාම රූප පත්‍ය විඥානං කියන එකෙන් පෙන්නේ මේ නාම දැනගැනින්නට නාම රූප කියන ධර්මතා දෙකක් තියෙනවා කියන අවබෝධය ඇති වුණාම රූපේ නිසා නාම ධර්ම ඇති වෙනවා. ඒ නාම ධර්මයි මේ දැනගන්නේ. මේ අවබෝධය මොකද වෙන්නේ? රූපේ අපිට අත්හැරෙන. ඔන්න රූප භවයෙන් මිදෙනවා. කාම භවයෙන් මිදෙනවා. ඊට පස්සේ අපිට නාම ධර්මයන්ගේ ස්වභාවය පෙන්වන මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු කියන ටික. එදාට ඒ ධර්මයන්ගේ ධම්මායතන යනවා කියන සංයෝජන අත්හැරෙනවා. එතකොට නාමයෙන් මිදෙනවා. මේ අනුක්‍රමයක් තියෙනවා. ඉතින් හැමදාම කියන්නේ අපි කොච්චර අනිත්‍ය බැලුවත් තාම මේ රූපය කියන මට්ටමේ නම් අනිත්‍ය බලන්න අපිට අනිත්‍ය අහුවෙන්නේ. ඇයි? මේ හිතමනේ අපි අනිත්‍ය බලන්නේ. හිත ඇතුලේ ඉඳගෙන හිතේමනේ අනිත්‍ය බලන්නේ. ඉතින් ඒකයි දැන් ඔන්න ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි කියලා කොච්චර කිව්වත් ඔබලා අහකට ගිය ගමන්ම මොකද වෙන්නේ? දැකපු දේ ආයේ හිතට එළඹ දෙදෙනවා. ඔබලා දැකපු දේ සිද්ධ වෙන හැටි තේරුම් අරගන්න නැති හින්දා දැකපු දේ මේ තියෙනවා කියලා හිතාගෙන. හිරුවේදීත් හිරුවේදී නෙමෙයි. පහනක තෙලුයි තිරේ දැල්ලයි නිසා ආලෝකයක් වැටෙනවා නම් තෙලු අනිත්‍යයි, තිරේ අනිත්‍යයි, දැල්ල අනිත්‍යයි, ආලෝකය නිත්‍යයි කියලා කිව්වොත් හරිද? එහෙම වෙන්න පුළුවන්. එහෙම කෙනෙකුට හිතෙනවද? එතන නුවණක්ද තියෙන්නේ? මොඩකමක් නේ? මොනතරම් මොඩකමක්? ඈ? ගැඹුරු මොඩකමක්. ඒ විදිහම ගැඹුරු මොඩකමක් අපිටත් තියෙනවා. අඩුවක්ම නැහැ. පහනක තෙලුයි තිරේ දැල්ලයි නිසා ආලෝකයක් උපදිනවා නම් ඒ හේතු තුන් දෙනා නැති වුණත් ආලෝකය තියෙනවා වගේ තමයි. ඇහත් රූප චක්කු විඤ්ඤාණ කියන ධර්මතා තුන නිසා පෙනෙන බව වෙනවා නම් ඇහ අනිත්‍ය, රූප අනිත්‍ය, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි, මේ තුන අනිත්‍යයි. නමුත් පෙනුම දෙය තියෙනවා කියලා හිතනවා. හරියට ආලෝකය තියෙනවා කියලා හිතනවා වගේම වෙනසක්. නමුත් අපි ගැඹුරු මොඩකම අපේ ජීවිතේ වෙලා හින්ද මොඩයි කියලා දන්නේ නැහැ. පළඟටිය මොඩයි කියලා පළඟටිය දන්නවද? දන්නේ නැහැ. ඉතින් අපි මොඩයි කියලා අපි දන්නේ නැති වෙලා. අපි මොඩයි කියලා දන්නවා ටිකක් බර උසස්ච්ච කට්ටිය. අපි අපේ වාසනාවක් අපි මොඩයි අපේ මොඩකම පවතිද්දීම මොඩකම අපි මොඩකමකයි ඉන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒකයි වාසනාවන්තයි කියන්නේ. මොකද එතකොට අපිට මිදෙන්න පුළුවන්. දැන් මිනිස්සයා වටිනවා කියලා කියන්නේ ඒකයි. මෙහෙම මෝඩකමක පැටලලා හිටියත් කවුරු හරි පෙන්වනකොට අපි මේ මෝඩකමක ඉන්නේ කියන එක දකින්න පුළුවන්. එතකොට එයා ඒ මෝඩකමකයි ඉන්නේ කියලා දකින්න ඉන්න මෝඩකමෙන් මිදෙන්න ප්‍රයෝග කරනවා. මෝඩකමෙන් මිදෙන්න පුළුවන්. ඉතින් මෝඩකමකයි ඉන්නේ කියන එකත් දන්නේ නැත්තම් මෝඩකමකයි ඉන්නේ කියන එකක් දන්නේ නැත්නම් මෝඩකම නැති කරන ප්‍රතිපදාවක් යෙදෙනවා කියන එක වෙන්නේම නැහැ නේද? එතකොට අපිට එකපාරටම වෙන්න මේක ටිකෙන් ටික හරි දැනට ඕනේ මේ දැනුම ගන්න. අපිට ඕනේ මේ පෙනෙන බව වෙන්නේ පෙර නොතිබීමයි ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඔය ධර්මතාවයකට උද්දෙන් ධර්මතාවයක් තියෙනවා තමයි. ඒක කියන්න බෑ. ඔලක දෙන්නේ නැහැ කියලා කියනවා. මේ ඒ කියන්නේ මේ ඇහැ රූප චක්කු විඥාන කියන ධර්මතාවේ නූපදිනම තැනක් තියෙනවා දර්ශනය. නූපදිනවා කියනකොට මේ පින්විත මිතයි කොහොමද එනවා යන්නේ ගස් ගල් වල හැප්පිය හැප්පි කියලා නේද? එහෙම නැමේ මේ ධාතුන්ගේ ක්‍රියාවලිය ඒ විදිහටම සිද්ධ වෙනවා. අවබෝධයක් තියෙනවා. නමුත් මේ ටික අපි කළොත් එතෙන්ට අපේ සම්බන්ධ වෙනවම අනිවාර්යයි. දැනට ඕනේ ලෝකයේ අනිත්‍ය දෙයක් දුක් දෙයක් කියලා බලා ගන්න. එදාටයි අපි අවංකවම ලෝකෙ මිදෙන්න කැමති වෙන්නේ. දැන් මේ පින්වතුන් කොච්චර බණ කතා කරලා බලන්න මම බුද්ධ කෙනෙක් ලෙක තැන දුවනවා වගේ නැද්ද? හැමදාම එකම විදිය නේද? වෙනසක් කළා නැහැ කියලා මට හිතෙනවා. මට හොඳට තේරෙනවා මේ ටික මෙයා දන්නයි කියන්නේ ජීවිතේ මේ ටික මෙහෙමයි. දහමට බුරු කරන්න බෑ. ඒ කියන්නේ ඕගොල්ලෝ තාම අඬනකොට කෑ ගහලා අඬනවා, විලාප දෙනවා නම් විලාප දෙනවා. ඒ කියන්නේ ගෙවල් දොරවල් කටයුතු කරනකොට මුකුත් මේවා මුකුත් නෑ පළාත. හොඳට තේරෙනවා මේ මත්තන්. සාත්‍ර කියනවා කියන්නේ ඒ කියන්නේ මම කියන්නේ නෑ ඕගොල්ලෝ ගෙවල් දොරවල් වලදී උත්සාහවත් වෙන්නේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. උත්සාහවත් වුණාට කියන භවනා කරන අය ඇත්තටම අවංකව නැති. තාම ජීවිතේනේ දුක මොනහරි ජීවිතේ ප්‍රශ්නයක් ගැටුවා කෙනකොට මේ දහම තාම සමත් වෙලා නැහැ ඕගලන්ගේ ජීවිතේ ඒ ප්‍රශ්නේ ගැටුම මතල දහම ඕගලන් ඉදිරිපත් කරන්න කියන එකයි කියන්නේ මම. එන්නත් ඕගොල්ලෝ ගෙවල් කරවල කියලා භවනා කරන්නේ නැහැ. ගෙදරට මෙවිලා ඉන්නවා කියලා ඔක්කොම ගැන එහෙම කියනවා නෙමෙයි. මම කියන්නේ අපේ මනස මේ தත්ත්වෙ විනිවිද ගිය නෑ කියලා කියන්නේ. ජීවිතේට දුකක් කරදරයක් ප්‍රශ්නයක් එන දෙද්දී තාම පුද්ගල භාවයේ තීන්දුව తీරන එන්නේ කියන එක කියන්නේ. අනාත්ම ධමත අනු තීන්දුව తీරන්නේ නෑ කියලා මම කියන්නේ. ඒක කියන්නේ. ඇත්ත නෙමෙයිද බලන්න. ඇත්ත වෙන්න ඕනේ. මොකද ඒ ධර්මතාවයේ බොරු නෙමෙයි. අපිට මෙතන මේ යථාර්ථයේ භාවිත නුවණක් තිබුණොත් තමයි ලෝක ප්‍රශ්න ඇතුළේ තග්ගල ඒ ධර්මතාවයෙන්මයි තේන්නේ. මොකද ප්‍රශ්නයක් ගැටලුවක් වෙනකොට ඒකට විතරක් පුද්ගල භාවයෙන් දුක් විඳින්න අනිත් වෙලාවට අනාත්මයි කියලා ධර්මතාවයකුත් නැහැ. හැමතැනම සිද්ධි එකයි. ධර්මය රකින්නවා කියන්නේ ඒකයි. දහමනු යෙදී හිටියොත් ලෝකයේ අන්තිම දුක උපදින ගැඹුරම කෙනෙකුට ප්‍රශ්නයක් වෙනවා කියන ධර්මතාවයේ පටිසම්පන්නය බවක් එයා දකින්නේ. ඒ ධර්මතාවයේ අඳාගලපෙන දෙයක් නෙමෙයි එයා දකින්නේ. ඒකයි දුක කියන එක එයාට නැත්තේ. දුක කියන එක ක්‍රමානුකූලව ජීවෙන බවක් තේරෙන්නේ. ඉතින් මෙතනින් එක දෙයක් කරන්න. මොකද්ද? මේ ස්කන්ධ ටික සම්මර්ෂණය කරන්න. ඉගෙන ගන්න. ස්කන්ධයන්ගේ අරමුණේ පරිඥාව දිලිසිඳ දකින්න උත්සාහවත් වෙනවා. අන්තිමට අපිට තියෙනවා යථාර්ථයට යනකොට චිත්ත චෛතසික රූප කියලා ධර්මතා තුනක් මුළු ලෝකෙම හම්බ වෙන උච්චාරය. මේ චිත්ත චෛතසික රූප කියන ධර්මතාවයන්ගේ ඉදීමත් නිරෝධය විතරයි අපිට හම්බ වෙන්නේ. එදාට අපිට ඇහැ කන දිව නාසය ශරීරය මනස කියලා මෙව නානත්වයක් හම්බ වෙන්නේ නැහැ. හැම රූපයකම යථාර්ථය සතර මහා ධාතුයි කියලා හැම රූපයක්ම ඒකත්වයෙන් එළබෙමින් දසක් වෙනවා. මම මේ කියන්නේ නිෂ්ඨා. අපි කියමු රහතන් වහන්සේ නමක් ගත්තොත් රහතන් වහන්සේලා පඨවිය ඇවිත් හොඳට දන්නවා. පඨවිය තුල ඇස් නැහැ. ඇහැ කියන තැන පඨවි ධාතු තියෙනවා. පඨවි ධාතු තුල ඇහැ නැහැ. හොඳට ගන්න. දැන් අපිට එහෙම නැහනේ. අපිට අද තියෙනවා සතර මහා ධාතු රූපේ ඇහැ කැටියට තියෙනවා. මේකේ ලොකු වෙනසක් තියෙනවා. පුද්ගලයා කියන තැන සතර මහා ධාතු තියෙනවා. සතර මහා ධාතු රූපේ පුද්ගලයෙක් නැහැ කියලා දන්නවා. ගැමේ ලෝකයාගේ දර්ශනයත් යථාර්ථය දකින්න මෙන්න මේ තැනට එන්නට ඕනේ. අපි කෙටියෙන් දැන් මේ කරපු දේශනාව අපි හිමින් ලෙහෙලා ගමු. අපි හැමෝටම මෙන්න මේ මට්ටම කවදා හරි දවසක එළඹ සිටින්න ඕනේ. යම් අරමුණක් තේනකොට හොඳට හිතට ගන්න අවදීන් යම් අරමුණක් පෙනෙනකොට මේ පෙනෙන බව පෙනෙන්නේ ඉස්සෙල්ලා තිබුණා නෙමෙයි, පෙනුනෙන් පස්සේ තියෙනවා නෙමෙයි, මේ හේතු ගැටීම නිසාම පෙනෙන බව වෙනවා. හේතු ටික නිරුද්ධ වෙනකොටම පෙනෙන බව නිරුද්ධ වෙනවා. ඇහත් අපි ඇහත් රූපේ චක්කු විඥානයක් කියලා මෙච්චර මේවා දන්නේ නැහැ. අපි උදාහරණයක් කියනකොට ඇහත් රූප ගැටෙනකොටම පෙනෙන බව වෙනවා. ඇහත් රූප දෙක නැති වෙනකොටම පෙනෙන බව නැති වෙනවා. අපේ ජීවිතේ හැම වෙලෙතන දකින්න චක්කු විඥානය වුණත් අපි දැන් දන්නේ නැහැ. අපිට එක දෙයක් අවශ්‍යයි. මේ පෙනෙන්නේ ඉස්සර වෙලා මේ පෙනෙන දේ තිබුණා නෙමෙයි. ඈත් රුපියල් දෙක වෙන් වෙනකොටම පෙනෙන දේ තියෙනව නෙමෙයි. ඔන්න ඔය දැක්ම ඉලඹ සිටින්න ඕනේ ජීවිතේ. එතකොට පේන අරමුණ නෑ කියන්නේ නෑ. ආයෙත් ඈත් රුපියල් දෙක ගැටුණොත් හටගන්න නිසා පෙනෙන නිසා නෑ කියන්නේ නෑ. ඈත් රුපියල් දෙක වෙන් වෙනකොට නැති වෙන හින්දා පෙනෙන අරමුණ තියෙනවා කියන්නේ නැහැ. දැන් අපිට හිතෙන්නේ හැමදාම මේ පන්සලක් තියෙනවා. අපි ගෙදර ගියාට පස්සෙත් මේ පන්සල මෙතන තියෙනවා. ආපහු තියෙන එකටයි අපි එන්නේ. ආපහු යන්නේ පන්සල මෙතන තියෙද්දි. ඔකනේ අපේ දැන් දැක්ම. තිබුණු පන්සලට යාවේ තියෙන පන්සලේ ඉන්නේ. ආපහු යන්නේ පන්සල මෙතන තියෙද්දි. ඔක අනිත් පැත්තට මාරු වෙනවා වෙන්න ඕනේ. එන්නේ ඉස්සෙල්ලා තිබුණා නෙමෙයි යනකොට තියනවා නෙමෙයි දැන් මේ හමුවෙච්ච වෙලාවේ පවතිනවා. හේතු ටික නැතිනොත් නැති වෙනවා. දකින්න අහන හැම දෙයක්ම ඔහොම වුණොත් අපිට මේ ලෝකේ අනිත්‍ය කියන ධර්මතාවය එළඹ සිටිනවා. මොකද අද අපිට ඔක පුදුමයක් වෙන්නේ අපි දකින්න අහන දේ මේ පන්සල කියලා රූපයක් මෙතන තියෙනවාමයි කියන මට්ටමයි. ඔය හරියට අපිට කැඩපතේ අනිත්‍යතාවය හම්බ වෙන තැන තිරසංගත සත්‍යගුණ නිත්‍ය බවක් හම්බ වෙන්නේ. ඒ වගේ සිද්ධියක් මේ වෙලා තියෙනවා. අපිට අපේ මනස පිළිබඳ අවබෝධය නැතිකම නිසා. එහෙනම් මේක නොකුණාට කනගාටු වෙන්න එපා. ඔගලන්ට බැරිත් නෑ. දැන් ඕකට උපායක් තියෙනවා. දැන් මේ මට්ටමේ හටගෙන නිරුද්ධ වෙන එක නොපෙනෙන හේතුවක් තියෙනවා. මොකද්ද නොපෙනෙන හේතුව? ආවරණීය ධර්ම. මේ මනසේ නීවරණ ධර්ම නිසා ඒගොල්ලන්ට පේන්නේ නැත්තේ. ඔගොල්ලෝ දැන් මේ වෙන්න ඕනේ ටික දැනගත්තානේ. මොකද්ද කෙටියෙන් ගත්තාම වෙන්න ඕනේ? ලෝකේ කියලා කිව්වේ අපිට මේ හැම වෙලාවෙම මේ ස්පර්ශ ආයතන ටික නැවිලමයි තියෙන්නේ. හැම වෙලාවෙම පවතිනවා. ලෝක නිරෝධය කියලා කිව්වේ අවස්ථාවට හට ගන්නවා. ඒ හේතු නැතිව නැති වෙන එක යම් කිසි සම්මුදේ ධර්ම සම්බන්ධ නිරෝධය. යමක් හේතු ගැටෙනකොට හත ගන්නවා නම් හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. ඒතර ලෝකයක් ලෝක සම්මුතියක් ලෝක නිරෝධයක් ගන්නවා. මෙන්න මේ tikai අපිට ජීවිතේ එළඹෙන්න ඕනේ. ඔන්න ඔතෙන්ද ලැබුණු දවසටයි දුක කියන එක මරණයෙන් පස්සේ නෙමෙයි මේ දැන් ඕගොල්ලන්ට මේ දර්ශනයට එළඹ සිටින තැනට මනස හදන්න පුළුවන් නම් ජරා මරණ දුකෙන් දැන් මිදෙන්න ඕගොල්ලෝ. මොකද තියෙන දෙයක් තුළයි අපිට ජරා මරණයක් තියෙන්නේ. ඉස්සෙල්ලා පොගුණට එදෙනකොට ඕගොල්ලන් ඡායාව හම්බ වුණා නම් අහකට යනකොටම පොගුණේ තියෙන ඡායාව නැති වෙනවා. මේ ඡායාව ඕගලන්ට ආපහු කවදාවත් දකින්න පුළුවන්ද? බෑ. ඒතර ඡායාවක් නමුත් හම්බ වෙන්නේ නැද්ද ඕගලන්ට? ආයෙත් තිබුණොත් මොකද වෙන්නේ? ආයෙත් සම්බ වෙනවා. ආයෙත් අහකට යනකොට ආයෙත් නැති වෙනවා. කවදාවත් ඕගොල්ලන්ට ඡායාව කියන එකේ නිත්‍ය බව හම්බ වෙයිද? හේතු ගැටෙනකොට හටගෙන හේතු නැති වෙනව නැති වෙන බව හම්බ වෙනව නේද? ඕගොල්ලන්ට මුළු ලෝකෙම හැම ආයතනයක් හරහා රූපයක් දැක්කොත් හැම රූපයක්ම එහෙම වුණොත්, ශබ්දයක් අහනවා නම් හැම ශබ්දයක්ම ඔහොම වුණොත්, ඒ ශබ්දය අහන්න ඉස්සෙල්ලා තිබුණත් නෙමෙයි, අහන වෙලාවට ශබ්දය තියෙනවා, අහලා ඉවරනකොට නැති වෙනවා. ආයෙත් කන ශබ්දය දෙකෙන් ශබ්දය උගලට ඇහෙයි, ආයෙත් ගැටුනහම කන ශබ්දය දෙක වෙන වෙනකොට ඒ ශබ්දය නැති වෙනවා. කවදාවත් දෙවුණුවක් ඉස්සෙල්ලාම ශබ්දය උගලට අහන්න බැරි දවසක් එයි. තේරෙනවද? එතකොට අන්න ඒ නුවණ එන්න ඕනේ. ඒ නුවණ આવොත් අපිට දුක කියන එක හිතින්නේ නැහැ. මොකද අපි මේ හේතුඵල ධර්ම නොදන්න කම නිසාම යථාර්ථයත් යථාර්ථව අපි තුන්ක සංකතය කියන එක දන්නේ නැතිකම හින්දාම අපි මේ මෙච්චර රැවටලා තියෙනවා. සංකත කියලා කියන්නේ හේතුකින් හටගත්ත සකස් වෙච්ච ප්‍රත්‍යයෙන් උපන්න. මොනවද ප්‍රත්‍යයෙන් උපන්න? මොනවද සකස් වෙච්ච දේවල්? ඇහැ, රූප, කන, ශබ්ද, නාසය, ගන්ධය, දිවර. මේ ලෝකේ අපිට හම්බ වෙනව නම් හම්බ වෙන ඔය දොළොස් ආයතනේ නේද? ඔය ටික ඔක්කොම හේතුන්ගෙන් සකස් වෙච්ච, රැස් වෙච්ච. මොනවද හේතු? මොනවද හේතු? මොනවද සකස් වෙලා තියෙන්නේ? ඈ චිත්ත චෛතසික රූප අපිට මහ විශාල ප්‍රභේද ගොඩාක් හම් වෙන මේ ලෝකෙ තුල පවතින ඔච්චරයි. සතර පරමාර්ථ ධර්ම කියලා තියෙනවානේ. එයින් චිත්ත චෛතසික රූප කියන එක තමයි ලෝකේ සංකත ධාතුවේ පරමාර්ථය. අපිට හම් වෙන හැම තැනකම තියෙන ඔච්චරයි. කොහොමද අපි පරමාර්ථයකුත් පරමාර්ථයෙන් උපන්නදේ පරමාර්ථයක් නෙවෙයි කියලා දැනගන්න. ඒ කියන්නේ පරමාර්ථ වශයෙන් පවතින්නේ චිත්තජයසික රූප. මේක කවදාවත් අපිට හම්බ වෙන්නේ නැහැ. අපිට හම්බ වෙන නුවණින් දැනගන්න ඕනේ. සැබෑවටම ඇති ඒ හම්බ නොවන දේකුත් තියෙනවා, සැබෑවටම නැති හම්බ වෙන දේකුත් තියෙනවා. සැබෑවටම ඇත් ඒකටම උපමාවක් කියන්නේ දැන් අපි මේ උපාසකම්මලට දෙනවා මෙහෙම පාම් පිටි ටිකකුයි ලුණු ටිකකුයි පොල් ටිකකුයි දුන්නා. දැන් ඕගොල්ලෝ ගාව හැබෑවටම තියෙන මොනවද? පාම් පිටි, පොලුයි, ලුණුයි. එක උපාසකම්ම කෙනෙක් ඔන්න පාම් පිටි ලුණුයි කවලම් කරලා හදන රොටියක්. ඒ පාම් පිටි ලුණුයි කවලම් කරලා තව උපාසකම්ම කෙනෙක් කරන තිට්ටු. තව කෙනෙක් ඒක පොලිටික මෙඩිකල් දාලා ලුණුත් ප්‍රයෝග කරගෙන හදන ආප්ප. තව කෙනෙක් හදන ඉන්දියාප්. තව කෙනෙක් හදන තෝස. දැන් ගොඩක් දේවල් තියෙනවා නේ. ආප්ප තියෙනවා, පිට්ටු තියෙනවා, රොටි තියෙනවා, ඉන්දියාප්ප තියෙනවා, තෝස තියෙනවා. මේ ඔක්කොටම කියන හේතුන්ගෙන් හටගත් එක. මොනවද මේකට හේතු? පොළුයි, පිටි, ලුණුයි. දැන් නොයෙක් නොයෙක් විදිහට පෙනී හිටියට මේ හැම තැනම තියෙන මොනවද? ඔච්චර. දැන් පරමාර්ථ වශයෙන් ඇත්තටම ඇති හැටි පවතින මොනවද ඔච්චර? පොළොයි, පිටි, ලුණු ටිකයි. ලෝකයේ තුල මේ ධර්මතා තුන නොයෙක් නොයෙක් විදිහට රාශි වෙනකොට එක එක හැඩතල අපිට හම්බුණාට, හැඩතල වලට එක එක නම් කිව්වට යථාර්ථ වශයෙන් තියෙන්නේ කොච්චරද? කොච්චරද? රොටි කියන තැන තියෙනවා පිටි ලුණුයි පොළුයි. පිටි ලුණුයි පොළුයි කියන තැන රොටි තියෙනවද? නැහැ. පිට්ටු කියන තැන තියෙනවා මොනවද? පිටි ලුණුයි පොළුයි. පිටි ලුණුයි පොළුයි කියන තැන පිට්ටු තියෙනවද? තේරුණා කියන්නේ? තේරුණා. පතකමලන තේරි කුසියේ යන්නේ කියන්නේ නේද? එතකොට පිටි පොළුයි තියෙන තැන ලුණු තියෙන තැන ආප තියෙනවා. මේ ආප තියෙන තැන ඒවා තියෙනවා. පිටි ලුණු පොළුයි තියෙන තැන ආප තියෙනවා. මේ පරමාර්ථ ධර්ම නිසා යමක් යමක් උපදීන උපදින දේ තුළ පරමාර්ථ ධර්ම අඩංගු වෙයි. නමුත් පරමාර්ථ ධර්ම තුළ ඒ ධර්මතාවය අඩංගු වෙන්නේ. මොකද බැරි වෙලා රොටිය කියලා හදපු එක පිටි පොළුයි කියන එකේ හැඩේ වුණා නම් අපිට ආප්පේ මාතන්න පුළුවන්ද? බැ. අපිට පිටි පොළුයි ලුණුයි එකාකාරයක නිදලා රොටිය කියන එකක් හම්බ වුණා නම් ඒ මේ හේතු ටික ඉදලා හම්බ වෙච්ච දේ හේතු වලට අයිති නොවුණු හින්දාම තමයි මේ හේතු වෙන එකක් හදන්න පුළුවන් උනේ. මේ හේතු නිසා ඵලයක් හටගත්තට ඵලයේ හේතුවට අයිති වෙන්නේ නැහැ. එහෙම. ඒ වගේ මේ ලෝකේ අපිට සත්‍ය පුද්ගලිය ගස් ගල් ගෙවල් දුරවල් ඇහැ කන දිව නාසය ශරීරයේ ස්ත්‍රිය පිරිණිය අය ගෑණිය අය ළමය අය කියලා නානාකාරයේ ආරම්මන අනත්යකට ගියාට මේ හැම තැනකම තියෙන චෛතසික රූප තුළ ධර්මතාව ටිකක් සිතත් චෛතසිකත් රූපයි. ඔය ටික එක එක ආකාරයකට යෙදිලා එක හැඩයක් පහළ වෙනවනේ මනුස්සයා කියලා. දැන් මනුස්සයා කියන තැන තිය අපිට හැම වෙලෙන් දැන් චිත්තචෛතසික රූප කියන ධර්මතාව තුනක් තිබුණාට චිත්තචෛතසික රූප කියන ධර්මතාව තුන තුල මනුස්සයෝ නැහැ. එතකොට අපිට පිටි පොළොවේ ලුණුයි කියන තැනට හිත තබල රොටි වලින් පිට්ටු වලින් ඉන්දියා පොළොවේ මිදෙන්න බැයිද? තේරෙන්නේ මම කියන්නේ. ඒ වගේ ඒ කියන්නේ පවතින පිටි පොළොවේ ලුණුයි කියලා හොඳට අවබෝධ කරගත්තාම රොටියක් පිට්ටු ටිකක් තියෙන තැනත් මේ විදිහට රාශියලා තිබුණාට පවතින මේ ටිකම නේද කියන නුවණක් තිබුණොත් අපිට රොටි කියලා එකක් හම්බ වෙන්නේ නැහැ. දැන් අපි පාන් පිටි ටික කාලා රොටි කෑවා කියලා හිතාගන්නවා. තව කෙනෙක් ඒ පිටි පොළොවි ටිකම කාලා ආප්ප කෑවා කියලා හිතාගන්නවා. තව කෙනෙක් ඒ පොළොවි පිටි ටිකම කාලා පිට්ටු කෑවා කියලා හිතාගන්නවා. ඉතින් කෙනෙකුට රොටි වලට තියෙන තණ්හාවට වඩා පිට්ටු වලට තියෙන තණ්හාව වෙනස්, පිට්ටු වලට තියෙන තණ්හාවට වඩා ආප්ප වලට තියෙන තණ්හාව වෙනස්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධාතු ගණනක් මත සංඥා ගණනක් තියෙනවා. සංඥාවක නාමත්වය මත සංකප්පයක නාමත්වයක්. සංකප්පයක නාමත්වය මත ඡන්දයක නාමත්වයක් ඇවිල්ලා. දැන් ඉතින් තණ්හාව ගොඩයි. ඉතින් පිටිලුයි පොළුයි කියන තැන ගත්තොත් ඒක තණ්හාවක් තේයිද? එන්නේ. ඒ වගේ අපිට යම් දවසක මේ ඇහැකන දිවනාසේ ශරීරේ ස්ත්‍රී පුරුෂ කියලා මේ හම්බ වෙන හැම ලෝකයේ තුලම තියෙන්නේ මෙන්න මෙහෙම යථාර්ථයක් නේද කියලා දැක්කොත් එදාට අපි පේනවා ඒ සතර මහා ධාතු ඒ චිත්තචෛතසික රූප කියන ධර්මතාවයේ නොයෙක් නොයෙක් ආකාරයට යෙදීම නිසා ලෝකේ එක එක හැඩතල පහළ වෙනවා. අර පිට්ටු රොටි දියප්ප වගේ එක එක හැඩතල පහළ වෙනවා. නමුත් මේ හැම තැනකම පවතින යථාර්ථය මෙන්න මේකයි නේද කියලා මනස එළඹ සිටියොත් මේ ලෝකේ අපි කලකිරේ මෙච්චර කල් දුක් විඳ රොටි නැතිවීමෙන් ආප්ප නැතිවීමෙන් පිට්ටු නැතිවීමෙන් අපි ඇඬුවා නම් දුක් විඳ නම් මේ හැම තැනකම පවතින යථාර්ථය දැක මොනතරම් බාලද අපි මේ ඇත්ත නොදන්න කම නිසා හැමදාම රොටි පිට්ටු වලට රණ්ඩු කරලා තියෙන්නේ කියලා තේරෙයි. ඒ වගේ අන්තිමට සතර මහා ධාතු රූපේට චිත්තචෛතසික කියන මේ ධර්මතාව ටිකත් නිසයි අපි රණ්ඩු වෙලා තියෙන්නේ, ගහගෙන තියෙන්නේ, අඬලා තියෙන්නේ, දුක් විඳලා තියෙන්නේ කියන තැනකට එයි. ඉතින් සංකත ධාතු අපි මොකද්ද කියලා තෝරගන්න ඕනේ. ඒ සංකත ධාතු තෝරගන්න තමයි ඥාත පරිඥා ස්කන්ධයන් ගැන ඉගෙන ගන්න කියන්නේ. පංචස්කන්ධය ගැන ඉගෙන ගන්න කියලා අපි කරන්නේ මොකද්ද මේ? පංචස්කන්ධයේ විඥානයක් තියෙනවනේ, මේකට කියනවා මොකද්ද? චිත්ත කියලා. වේදනා සංඥා සංකාර වලට කියනවා චෛතසික කියලා. රූපයට කියනවා රූප කියලා. මේ ස්කන්ධ පංචකය අපිට ඉගෙන ගත්තොත් හම්බ වෙන්නේ මොනවද වෙන්නේ තියෙන්නේ? චිත්ත, චෛතසික, රූප කියන ධර්මතා ටික. අන්තිමට ওই ධර්මතා ටික තමයි මොන මොන විදිහටද එදිලා තියෙන්නේ. සම්මත පරමාර්ථ කියන්නේ කාටද හොඳට තේරෙන්නේ? දැන් අපි දැක්ක යථාර්ථ වශයෙන් අතර තිබුණේ පිටි, ලුණුයි, පොළුයි. කන දෙයක් ගැන කිව්වම හොඳට තේරෙනවා නේ? පිටි, ලුණුයි, පොළුයි, ලුණුයි. දැන් අපිට එබඳු දෙයක් කියන තැන හම්බ වුණා රොටි, පිට්ටු, දියප්. දැන් රොටියක් හම්බ වෙනවා බලන්න හොඳට. මෙතන අපිට හම්බ වෙනවා සැබෑවටම නැති ඒ පේන දෙයක් කියන මොකද්ද? රොටිය. සැබෑවටම තියෙන නොපෙනෙන දෙයක් කියන අපිට මොනවද? පිටි, පොළුයි, ලුණුයි. සැබෑවටම තියෙනවා පේන්නේ. සැබෑවටම නැහැ පේන දෙයක් කියන මොනවද? පිට්ටු, රොටි, ඉන්දියක්. ඒ වගේ මේ තමයි සැබෑවටම නැහැ, සැබෑවටම නැහැ ඒ පේන දෙයක් කියන මේ සත්‍ය පුද්ගලයෝ ගේවල් දරවල් මේවා එන. සැබෑවටම තියෙන ඒ තේන දෙයක් තියෙන මොනවද? චිත්ත, චෛතසික, රූප කියලා ධර්මතාවය. ඉතින් ඔන්න ඔය ටික දකින්න පුළුවන් අපිට හිත සමාධිය උන. මේ ටික දැකපු දවසට මේ සංකත ධාතු අපිට අවබෝධ වෙනවා. මේ හේතු නිසා යම් යම් ඵලයන් හත ගන්නවා, හේතු නිරුද්ධ නිරුද්ධ වෙනවා. එදාට අපිට මේ දුකෙන් මිදෙන්න පුළුවන්. දැනට එක දෙයක් කරන්න උත්සාහයේ මොකද්ද? මේ හිත සමාධි කරගන්න උත්සාහවත් වෙන්න, හිත එකඟ කරගන්න උත්සාහවත් වෙන්න. එතකොට දැන් සමාධිත්‍ය කියලා කියන්නේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් දැක්කා. දුකට හේතුව තණ්හාව. මනුස්සයෙක් හැටියට, ගෙයක් හැටියට, ගහක් හැටියට, ගලක් හැටියට, වාහනයක් හැටියට, මිල මුදල් හැටියට, Taman හැටියට මේ දකින්න එකයි තණ්හාවට හේතුව. තේරෙනවද? එතකොට දුක නැති වෙන්න නම් තණ්හාව නැති වෙන්න ඕනේ. රූප තණ්හා, ශබ්ද තණ්හා, මේ තණ්හා නැති වෙන්න ඕනේ. එහෙනම් තණ්හාව නැති වෙන්න නම් මොකද කරන්න ඕනේ? ඇත්ත ඇති හැටි දකින්න ඕනේ. මේ හටගත්ත හැම දෙයක්ම හේතුන්ගෙන් හටගත් එකක්. හේතු නැතිවම නැති වෙනවා කියලා දකින්න ඕනේ. මේ ගස්, ගල්, ගෙවල් දරවල් මේ විදිහට හම්බ වෙන හැම එකක්ම චිත්තචෛතසික රූප කියන මේ ධර්මතාවයක් නිසායි පේන්නේ, හැදෙන්නේ. මේ හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. ඕනනම් රොටි උපමාවෙන්ම කියන්නම්. දැන් රොටි කැඩීම නිසා හෝ රොටියෝ මේ සත්තු කෑම නිසා හරි කවුරු හරි ගත්ත නිසා හරි දැන් රොටියකින් එන දුකක් එනවා නම් ඒකට හේතුව මොකද්ද? රොටි කන්න තියෙන තණ්හාව. රොටිය කන්න නැති වුනහම දුක එන එකට හේතුව රොටි කන්න තියෙන තණ්හාව නිසා. තණ්හාව ඇති උනේ ඇයි? රොටිය කැටියට දැකපු හින්දායි. රොටිය කැටියට දකිද්දි තණ්හාව නැති කරන්න නම් බෑ. එතකොට රොටියක් හැටියට දැක්කේ ඇත්ත ඇති හැටි නොදකින නිසා. මෙතන පිටි, පුළුයි, ලුණුයි තියෙන්නේ. මොන මොන විදිහට තිබුණත් මේ ධර්මතාවයම නේද? මේ ධර්මතාවය නිසා උපන්න එකක් නේද මේ රොටිය කියන්නේ? එහෙනම් රොටි කීපයක් ඇත්ත නෙමෙයි, මේ ධර්මතාවය ඇත්ත. මේ හේතු තුනෙන් එකක් හෝ වැය වුණා නම්, හේතු තුන හෝ වැය වුණා නම් රොටි කියන එකක් ආයේ තියෙන්නේ. පාම් පිටි ටික ඔය හේතු තුන තියෙන තාක් මෙතන රොටි කියලා එකක් වෙන්නේ. මේ හේතු තුන ඉපදින රොටි කියලා එකක් ඉපදුණා. මේ හේතු තුන තියෙන තාක් රොටි කියලා එකක් තියෙනවා. මේ හේතු තුන නැති වුණොත් රොටි කියලා එකක් ආයේ අපි තබා ගන්න හැදුවොත් තබා ගන්න පුළුවන්ද? දැන් අපි ඕක දන්නේ නැහැ. අපි ඉතින් මේ පේන දේ තබා ගන්න හදනවා. මේක ඇති වෙච්ච හේතුවකුත් තියෙනවා. ඒ හේතුව පවතිනකම් පවතින, හේතුව නැති වෙනවා නැති වෙනවා. අපිට හේතු පිළිබඳ අවබෝධයක් නැතුව හේතුන්ගෙන් හටගත්ත ඵලයට අපි බැඳෙනවා. තණ්හා කරනවා. අපි තණ්හා කළාට හේතුන්ගෙන් හටගත්ත ඒ දේ හේතු නැතිනකොට නැති වෙනවා. ඉතින් අපි අඬනවා. ඉතින් අපේ ජීවිත හරි අසරණයි. ඇයි හේතුව ගැන අවබෝධයක් තිබුණා නම් අපි දන්නවා මේ හේතුව වෙනස් වෙනකොට මේක වෙනස් වෙනවා. කවදාවත් අපිට තියාගන්න බෑ කියලා. ඒ හේතුව ගැන අවබෝධයක් නැතිකම හින්දායි අපි ඵලයට බැඳෙන්නේ. හේතුවක් නිසා ඵලයක් හටගත්තොත් ඒ කියන්නේ අර පහනක තෙලුයි තිරේ දැල්ලා නිසා ආලෝකයක් ඇති වුණොත් අපි ආලෝකයට කැමති වෙනවා. අපි ආලෝකයට කැමති වුණත් අකමැති වුණත් අර තෙලුයි තිරේ දැල්ලා කියන හේතු තුන වැය වුණොත් ඉවර වුණොත් ආලෝකේ නැති වෙනවා. ඉතින් අර හේතු ගැන අපි කැමති නැත්නම් මේ හේතු නිසා හටගත්ත ඵලයේ හේතු නැති වෙනකොට නැති වෙනවා. ඒක ගැන දැන් නැතුව අපි ඵලයට බැඳුණා කියලා හේතු නැතර වෙන්නේ නැහැ. ඒ හේතු නැතිනොත් නැති වෙනවා. එතකොට අපිට මොකද වෙන්නේ? දුක එනවා. ඒ කරන්ට් එක ගියම එහෙම තරහ ඇවිල්ලා තියෙන්නේ මොකද? හේතුව දැන්නේ නැහැ ඵලයට කැමති. දැන් මේ ආලෝකයේ ඉන්න කැමති. අපි කැමති වුණාට ඒ එතන ඇති උනේ ධර්මතාවයක් අනාත්ම හේතුවකින්. ඒකට තිබුණ හේතුව නැති කිහිඳ ආලෝකෙ නැති වුණා. අපිට තිබුණ ශනික තරහ යනවා නේද? ඒ මොකද? අපි කැමති ආලෝකෙ. මේ ජීවිතේ එබඳු චූටි තැනකින් පවා අපිට රඳිනවා කරගෙන මේ හේතුඵල ධර්ම දන්නේ. මේ නුවණ ආවෝ ජීවිතේ හැම දෙයක් කරන්න මේ නුවණ එක දිගට මේනවා. මොකද අපේ ජීවිතේ හැම දෙයක් කරන්න කියලා හම්බලා තියෙන එක තැනයි මනස අපිට හම්බලා තියෙන්නේ. එතකොට දැන් අපි දැක්කා මේ ලෝකේ අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් කියලා දකින්න නම් අපිට වෙනව මොකද්ද? හේතුඵල ධර්ම අවබෝධ කරගන්න. හේතුඵල ධර්ම අවබෝධ කරගන්න නම් අපිට වෙන ලෝකේ ඇත්තටම ඇත්ත ඇතිව පවතින පරමාර්ථ ධර්ම ඉගෙන ගන්න. ඒ පරමාර්ථ ධර්ම ඉගෙන ගන්න ධර්ම උත්සාහය තමයි ඔයගොල්ලෝ ස්කන්ධ කියලා. ස්කන්ධයන්ගේ උදේවැය බලනවා කියන්නේ ඔය ඉගෙන ගන්න. මේ 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 ඔය නුවණ ගන්න. ඒ නුවණට තමයි ඊට පස්සේ අපිට අහුවෙන්නේ මේ එහෙනම් මේ ටික ඇති වෙනකොට මේ ඇහැ හැදිලා මේ රූපය හැදිලා මේ හේක නැති වෙනකොට මේ රූපය නැති වෙනවා. ඒ නුවණ ගන්න. ඔය කරන්නේ ඒකටයි. මොකද ඕගලන්ට කවදාවත් හම්බ වෙන රූපය ගැන ඉගෙන ගන්න බෑ. හම්බ වෙන සද්දය ගැන ඉගෙන ගන්න බෑ. රූපේ සද්දේ ගැන ඉගෙන ගන්නවා කියලා ඉගෙන ගන්න තියෙන රූපේ සද්දේ ඇති වෙන හේතු ටික ඉගෙන ගන්න පුළුවන් නේද? ඔගලන්ට අර රොටි ඉගෙන ගන්න යමක් තියෙනවද? ඔගලන්ට පුළුවන් පාන් පිටි ටික කියන්නේ මොකද්ද කියලා ගවේෂණය කරලා බලන්න පුළුවන්. පොල් කියන්නේ මොනවද කියලා හොයලා බලන්න පුළුවන්. ලුණු කියලා හොයලා බලන්න පුළුවන්. රොටි කියලා හොයලා බලන්න පුළුවන්. රොටි කියලා හම්බෙන යමක් තියෙනවද ඔගලන්ට? මේ හේතු ටිකම අවකාශ ධාතු අවරාගෙන රාශි වෙනකොට හිතට මැරිච්ච හැඩයක්. ඒ හැඩයට තමයි අපි පොල් රොටිය කියලා තියෙන්නේ. රොටිය කියන එක මනසට අයිති දෙයක්. අපි රොටිය කියන එක දකින්නේ කොහටයිද කියලා? රූපේට අර පිටි ලුණුයි පොළුයි කියන හේතු තුනට අයිති එකක් ඇටියද අපි රොටිය දකින්නේ. ඒ හේතු තියෙන තැන අන්තිම රොටි හැදලා තියෙන කොහෙද මනසේ? මේක මට බනේ ආමුදුර මොනවද කියන්නේ කියලා නේද? නමුත් ඇත්ත ඒක. මේ ලෝකේ අපිට නාමත්වයක් තේන්නේ ඒකයි. මේ අවකාශ ධාතු අවරාගෙන ධාතු රාශි වෙනකොට එක එක හැඩතල අපිට මැවෙනවා. ඔබ හොඳට පෙනෙන මම කිව්වත් නොකිව්වත් බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකාය 13 නානත් සූත්‍රය බලන්න. 13 ගේ නානත්වය නිසා සංඥාවගේ නානත්වයක් ඇති වෙනවා. සංඥාව ගෙනාවත් නිසා ධාතු නාමත්‍ය මොකද වෙන්නේ? වෙන්නේ නැහැ. පාන් පිටි, පොල්, සීනි, නේ ලුණු නිසා රොටි හැදෙනවා, රොටි නිසා පාන් පිටි හැදෙනවා නෑ. ධාතු නාමත්‍ය නිසා සංඥා නාමත්‍යක් වෙනවා. සංඥා නාමත්‍ය නිසා ධාතු නාමත්‍යක් වෙන්නේ නෑ. සංඥා නාමත්‍ය නිසා සංකප්පයක් නාමත්‍යක් වෙනවා. ධාතු නාමත්‍ය නිසා සංඥා නාමත්‍යක් වෙනවා. හැඳිනීමේ නොයෙක් බවක් තියෙනවා. හැඳිනීමේ නොයෙක් බව නිසා කල්පනායේ නොයෙක් බවක් තියෙනවා. රොටි, පිට්ටු, ඉන්දියාප්ප කියලා කල්පනා කරනවා. සංකප්පයගේ නානත්‍ය මත ඡන්දයගේ නානත්‍යයක් තියෙනවා. කල්පනායේ නොයෙක් බව මත තණ්හාවේ නොයෙක් බවක් තියෙනවා. තණ්හාවේ සංකප්පයගේ නානත්‍ය මත පරිධාන්‍යගේ නානත්‍ය. ඒ කියන්නේ අවශ්‍යතාවයේ නොයෙක් බව. කැමැත්ත නොයෙක් බව මත ඒක ලබා ගැනීම අවශ්‍යතාවයේ නොයෙක් බව වල වෙනවා. පරිධාන්‍යගේ නානත්‍ය මත පරිේශණයගේ නානත්‍යය. ඒ මත සෙවීමේ නානත්‍යයක් කියනවා ලෝකෙ. කෙනෙක් රූපය වෙනවා, කෙනෙක් ශබ්දයක් වෙනවා, කෙනෙක් ගන්ධයක් වෙනවා, කෙනෙක් රසයක් වෙනවා, කෙනෙක් ස්පර්ශයක් වෙනවා. පරිේශණයගේ නානත්‍ය මත ලාභයගේ නානත්‍යයක් තියෙනවා. කෙනෙකුට රූප හම් වෙනවා, කෙනෙකුට ශබ්ද හම් වෙනවා. මේ ලෝකෙ වෙන්නේ, ලෝකෙ ඇති වෙන හැටි මේ පෙන්වන බුදුරජාණන් වහන්සේ. උනේ කොහොමද කියලා. ඔන්නෝයි ওই චක්‍රෙම. එතකොට සම්මා දිට්ඨිය කියලා ඔන්නෝයි සිද්ධිය අපි ඇති කල්ලිත් නැති කල්ලිත් වෙන සිද්ධියක් කියනවා. ඔන්නෝයි සිද්ධිය දකින්නවා. ඔන්න ඔතෙන්ටම ගියොත් අපිට පුළුවන් දුක නැති කරන්න. එතකොට අපිට දුක නැති වෙන්න නම් තණ්හාව නැති වෙන්න තණ්හාව නැති වෙන්න නම් ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්ඛුඥාන අනිත්‍යයි කියලා දකින්න ඕනේ. එතකොට ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි කියනකොට අපිට මෙච්චර කල් හම්බෙච්ච මුකුත්ම නිත්‍ය බවක් දකින්න බෑ කියන එක නේ කියන්නේ නේ. තේරෙනවද? ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්ඛුඥාන අනිත්‍යයි කියලා දකින්න නම් ඇස කියන එක හේතුන්ගෙන් හටගත් එකක්. රූපය කියනක හේතුන්ගෙන් හටගත් එක. චක්ඛුඥානය කියන හේතුන්ගෙන් හටගත් එක කියන අවබෝධයෙන් ඕනේ. එහෙම නැතුව මේ ඇහැ ඇතුලේ රූපය ඇතුලේ චක්ඛුඥානය ඇතුලේ අනිත්‍යයි කියලා හිතුවට හරියනවද? රුටිය ඇති වෙච්ච හැටි දන්නේ නැතුව මේ රුටි අනිත්‍යයි අනිත්‍යයි කියලා කිව්වට අනිත්‍ය වෙනවද? මේ රුටි අනිත්‍යයි කියන්නේ මොකක්ද හේතුවක් තියෙනවද? එයා දන්නවා මේක මේ හේතුන්ගෙන් හටගත්තේ. ඒ හින්දා මේක අනිත්‍යයි කියන්නේ කියලා. තේරුණාද? ඇත්ත ඇති හැටි දකින්න ඕනේ. මොකක්ද ඇත්ත ඇති හැටි දකින්න ඕනේ? මේ ලෝකේ චිත්ත චෛතසික රූප කියලා පරමාර්ථයක් තියෙනවා. ඒ කියන්නේ හැම රූපයක්ම සතර මහා ධාතුවේ කියලා දකින්න ඕනේ. කුමන ආයතනයක් හරහා හටගත්ත් හැම වේදනා සංඥා චේතනාවක්ම චෛතසිකයි කියලා දකින්න ඕනේ. හැම හිතක්ම චිත්තයි කියලා දකින්න ඕනේ. මේ චිත්තචෛතසික රූප කියලා දැක්කහම අපිට හම් වෙන ඔය ලෝකේ නিত্য සුඛාත්ම කියන ධර්මතාවය දුර වෙනවා. ඔන්න ඔය ටික දකින්න ඕනේ. දකින්න කියනකොට හිත හිතා ඉන්නව නෙමෙයි. දකින්න කියනකොට මම කිව්වා ඉතලා මින්ම මොකද්ද? අසුබ අසුචි ටිකක් දැක්කොත් ඒක අසුබයි කියලා හිතන්න ඕනේ දකින්නවා කියලා. ඒ වගේ මේ හැම දෙයක්ම අනිත්‍යයි කියන එක දකින්න ඕනේ. දකින්නවා කියන මට්ටමටපත් වෙන්න නම් මොකද වෙන්න ඕනේ? සමාධිය තියෙන්න ඕනේ. සමාධි වික්‍රේ බහ සමාධි වික්‍රේ භාවයේ සමාහිත වික්‍රේ යථා භූතං හජානා. මහන්නේ හිත වඩන්න. හිත වඩනකොට ඇත්ත ඇති හැටි දන්නවා. ඇත්ත ඇති හැටි දකින්නවා. යථාභූතං හසන්ත නිබ්බින්දති. ඇත්ත ඇති හැටි දකිනකොට කලකිරෙනවා. නිබ්බින්දින් විරජ්ජති. කලකිරීමෙන් නොයලෙනවා. විරාගා විමුච්ඡති. නොයලීමෙන් මිදෙනවා. විමුක්තස්මින් විමුක්තමිති ඥානං හොති. මිදුනා මිදුනා කියන නුවණේනවා. මිදුනා කියන නුවණෙන් නම් මිදෙන්න ඕනේ. මොකෙන්ද මිදෙන්න ඕනේ? දුකෙන්. දුකෙන් මිදෙන්න නම් මොකද වෙන්න ඕනේ? දුකෙන් නොයලෙන්න ඕනේ. දුකෙන් නොයලෙන්න නම් දුකයි කියලා කලකිරෙනවා. දුකයි කියලා කලකිරෙනවා. දුකයි කියලා දකින්න ඕනේ. ඇත්ත ඇටි දකින්න ඕනේ. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දකින්න ඕනේ. දකින්න සමාධියක් තියෙනවා. සමාධි සමාධින් පිටුවේ සාහාරම් වදන් නොනහාර මහනි සමාධි ආහාර සහිතයි සත් සහිතයි. සමාධි හේතු මොකද? සැපය සුඛයයි කියන්නේ මහනි සමාධියට හේතු සැපය කියන්නේ. සැප සහගත හිත සමාධි වෙනවා. ආ කය තුල නිතරම හිත සැප සහගත නම් සැප හොයාගන්න ලෝක කොහෙවත් යන්නේ නැහැ. හිත තමා තුලම පවතින. මහනි සැපයත් හේතු සහිතයි කියන්නේ සැපේට හේතු මොකද? පස්සද්ධිය. හිත කය දෙකේ සංසිඳීම. පස්සද්ධියට හේතු මොකද්ද? ප්‍රීතිය කියනවා. හිතේ ප්‍රීති සහගත බව. ප්‍රීතියට හේතුවක් තියෙනවා. මොකද්ද? ප්‍රමෝදය කියනවා. ප්‍රමෝදිත බව, උදවැඩිය ගිය බව, සතුටු බව. සතුටු සහගත සිතක් තියෙන කෙනාටයි ප්‍රීතිය කියන මට්ටම එන්නේ. ප්‍රමෝදයට හේතුවක් තියෙනවා. මොකද්ද? යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන තැන විතරයි අපිට කරන්න තියෙන ජීවිතේ. ඉතුරු ටික ඉබේම මේක කරන කෙනාට ඇති වෙන ප්‍රතිඵලය. යෝනිසෝ මනසිකාරය බහුල කෙනාට ප්‍රමෝදය ඇති වේවා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ නැහැ කියන්නේ. ප්‍රමෝදය ඇති වෙච්ච කෙනාට ප්‍රීතිය ඇති වේවා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ නැහැ කියන්නේ. ප්‍රීතිය ඇති වෙච්ච කෙනාට හිතකය සංසිඳේවා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ නැහැ කියන්නේ. හිතකය සංසිඳෙන කෙනාගේ හිතකය සත්‍යසහගත වේවා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ නැහැ. හිතකය සත්‍යසහගත වෙන කෙනාගේ හිත සමාධි වේවා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ. සමාධිය වුණොත් ඇත්ත ඇති හැටි පේනවා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ නැහැ. ඇත්ත ඇති හැටි පේනකොට කලකිරේවා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ නැහැ කියන්නේ. කලකිරෙනකොට මිදේවා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ නැහැ. මිදුනහම මිදුනා කියන නුවණ ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ නැහැ. මේ එකින් එක පිරෙනවා. එතකොට කලකිරෙන මේ මිදීම දක්වාම තියෙන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය. මොකද්ද යෝනිසෝ මනසිකාරය කළේ? අපි දැක්කනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තැන. නැත්තම් මේ හේතුඵල ධර්ම දකින දවසටයි අපි කලකිරලා නොහැලෙන්නේ කියලා. ඒක දකින්න විදිහට නුවණින් සම්මර්ෂණය කළොත් අපිට පුළුවන් මේ පේන සිද්ධිය අරමුණක් පේනකොට නුවණින් බලන්න මේ පේනවා කියන ධර්මතාවය සිද්ධ වෙන්නේ කුමක් නිසාද කියලා. අපි කියන්නේ දැන් මේ කෙනා කෙනා ටිකක් ටිකක් උත්සාහවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආයතන කුසල වෙන්න පුළුවන්. තව ආයතනයෙන් දක්ෂ වෙන්න පුළුවන්. මොනවා හරි දෙයක් දිහා ඔන්න අපි නිකමට කියමු මේගොල්ලන්ට මේ දහම ටිකක් අල්ලගන්න පරිශ්‍රණය කරන්න. ඔයගොල්ලෝ ඔන්න වතුරක් ගාවට ගිහිල්ලා ඉඳෙනවා. ලැබුණාම හොඳට දන්නවා දැන් අපි ඉබුන හින්ද ඡායාවක් පහළ වුණා. අහකට ගන්නවලු. ගන්නකොට දැන් නුවණින් දන්නව වතුරේ නැහැ. නමුත් දැන් මේක තමnte හිතේ සිහි කරන්න පුළුවන්නේ නේද? දැන් දන්නවා හිතෙන් මේක සිහි කරනකොට හිතට හසු වෙනවා සිහි වෙනවා.